කම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්ට විශේෂයෙන්ම හෙට දවසේදී පෙහෙවස් සමාදන් වෙන ශ්‍රද්ධාවන්ත උපාසක උපාසිකා පිරිස වගේම ස්වාමීන් වහන්සේලාටත් ඒ ශ්‍රද්ධාවෙන් සිල් සමාදන් වෙන්න පැමිණි උපාසක උපාසිකා පිරිසටත් දන් දෙන්නට ඕන කියලා හෙට දවසේදී ඒ දාන ආදී කුසල ධර්ම සිද්ධ කිරීම සඳහා පැමිණ අපේ පින්වත් පිරිසත් ඉන්නවා. ඉතින් මෙතනදී විශේෂයෙන්ම මේ අපේ වනසංග මහත්මයාම මැතිණිය තමන්ගේ ඥාතීන් අසල්වාසීන් හිතේසින් සිළු දිනාම එකතු කරගෙන හැම වසරක් පාසාම තමන්ගේ ඒ දාන වාරයෙන් උපිරිහෙලා බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම උවමනාවෙන් සිද්ධ කරනවා. ඉතින් ඒ සිද්ධ කිරීම තුළිනුත් මේ පින් උතුම් හැම දෙනාම බලාපොරොත්තු වෙන්නේ මේ ඉමක් කොනක් පරක් තෙරක් නැති දුක්සහගත සංසාර දුකින් අත මිදීම පිණිසම චිත්ත අලංකාරය පිණිස හේතුපනිශ්‍රය වෙන්නටයි. එනිසා මම මගේ දේශනාවේ වැඩි නැඹුරුවක් කරනවා අපිට ජීවිත අවබෝධය ලබා ගන්න සද්ධර්මයේ අවබෝධ කර ගන්න පහසු වෙන පරියායක් සඳහා. විශේෂයෙන්ම මෙතනදී මම මාතෘකා කළා ගාතාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යෝචේ වස්ස සතං ජීවේ අපස්සං ධම්ම මුත්තමං ඒකාහං ජීවිතං සෙය්‍යෝ පස්සතෝ ධම්මුත්තමං. යම් කිසි කෙනෙක් මේ උතුම් සද්ධර්මය අවබෝධ කරගන්නේ නැතුව අවුරුදු 100ක් ජීවත් වුණත් ඒ ජීවිතය හිස් ජීවිතයක්. යම් කිසි කෙනෙක් මේ උතුම් සද්ධර්මය අවබෝධ කරගෙන දැනගෙන එක දවසක් ජීවත් වෙනවා නම් ඒ ජීවිතය බොහොම ශ්‍රේෂ්ඨයි වටිනවා කියලා. ඉතින් මේ සද්ධර්මය අපේ ජීවිතයට ලබා ගන්න අවබෝධ කර ගන්න අපි උත්සාහවත් වෙන්නට ඕනේ. ඒකෙදි එහෙම උත්සාහවත් නොවෙන්නේ හරියට ලෝකයේ ණයකාරයෙක්ගේ ප්‍රතිපත්තිය තියෙන කෙනාටයි. ණයකාරයෙක්ගේ ප්‍රතිපත්තිය නැති අනනසුකේ තියෙන කෙනාට දහම තුලද යහපත් බවට පත් වෙන්න පුළුවන් ධර්මය අවබෝධ කර ගන්න පුළුවන්. ඒක අපි පරියායකින් මෙනෙහි කරලා බලමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉන සූත්‍රය කියලා සූත්‍රයක්. මේ ලෝකේ පුද්ගලයන්ට සත්වයන්ට නිර්ධනකම දුකක්. ධනය නැති දුප්පත්කම ලෝකේට සැපද? දුකක්. ලෝකේට දුකක්. ඒ නිර්ධනකම හේතුවෙන් දුප්පත්කම හේතුවෙන් අනුන්ගේ ණයට ගන්නවලු. මේ අනුන්ගේ ණයට ගන්න එකත් ලෝකේට දුකක්. දුකද සැපද? දුක. ණයට ගත්තාම ටික ටික පොලිය වැඩෙනවලු. මේ පොලිය වැඩෙන එකත් ලෝකෙට දුකක්. දුකද සැපද? දුක. ඊට පස්සේ ඒ පොලිය වැඩි වුණාම ඒක ගෙවා ගන්න බැරි වෙනකොට බැනුම් අහන්න වෙනවා. බැනුම් අහන්න වෙන බවත් ලෝකෙට දුකක් කියනවා. බැනලා නතර වෙන්නේ නැහැ. අනුබන්ධනේ පිටිපස්සෙන් එනවා ණය ඉල්ල පිටිස් මැදදිත් ණය ඉල්ලනවා. ගියේ තැනදිත් ණය ඉල්ලනවා. ණය ඉල්ලගෙන පිටිපස්සෙන් එන එකත් ලෝකෙට දුක. අන්තිමට එහෙමත් ගිහිල්ලා හම්බ වෙන්නේ නැතුනහම මොකද කරන්නේ? නඩු දානවනේ. දාලා ඊට පස්සේ හේතුන් හිරේ විලම්භි වැටෙන්න වෙනවනම් බන්ධනයටපත් වෙනවනම් ඒකත් මොකද්ද? දුක. මේ ධර්මතා හය ලෝකෙට දුකක් කියලා පෙන්වනවා. ඒ වගේ මේ සද්ධර්මය තුලත් බුදුරජාන් වහන්සේ කාරණා හයක් පෙන්වනවා. මෙන්න මේ කාරණා හයෙන් යුක්ත කෙනා තමයි ණයගත් පුද්ගලයාගේ ජීවිත පටිපාටිය තියෙන්නේ. එයාද මේ උතුම් බුද්ධ ශාසනයේ ප්‍රයෝජනයක් ගන්නට අභව්‍ය වෙනවා. මොකද්ද? ලෝකේ නිර්ධනකම, ධනෙ නැතිකම, දුප්පත් දුකක් ලෝකේට වගේ යම්කිසි කෙනෙකුට තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව නැත්තම්, ඒ වගේම ලැජ්ජාව, අකුසල ධර්මයන්ගේ ලැජ්ජාව බය නැත්තම්, ඒ වගේම ධර්මය කෙරෙහි සිහිය නැත්තම්, ධර්මය අහදන ගන්නට දැනගත් නුවණ නැත්තම්, ඒ නුවණ උපදවා ගන්න උත්සාහවත් වෙනවා නම්, මේ ධර්මතා පහ යම්කිසි කෙනෙක් ගාව නැත්තම් එයා ලෝකේ කවුද? නිර්ධනෙක් කියන ආර්ය ශාසනයේ ධනෙ නැති කෙනෙක් තමයි. ශ්‍රද්ධාව නැත්තම්, සීය නැත්තම්, ලැජ්ජා බය නැත්තම්, ප්‍රඥාව නැත්තම් එයා නිර්ධනෙක් කියනවා. ඒ තමයි ලෝකෙ කෙනාගේ නිර්ධන බව, දිලිඳු බව, දුප්පත් බව. ධනෙ නැති කෙනා ණයට ගන්නවා වගේ නිර්ධන කෙනා සද්ධා ප්‍රඥා ආදී ධර්මය නැති කෙනා මොකද කරන්නේ? කාය දුෂ්චරිත, වාග් දුෂ්චරිත, මනෝ දුෂ්චරිත කියන ත්‍රිවිධ දුෂ්චරිතයෙන් යුක්ත වෙනවා. හරියට අනුන්ගේ යමක් ණයට ගන්නවා වගේ දුෂ්චරිතයෙන් යුක්ත වෙනවා. ඊට පස්සේ ණයට ගත්ත කෙනාගේ පොලිය වැඩෙනවා වගේ දුෂ්චරිතයෙන් යුක්ත කෙනාට වෙනවා, මගේ මේ අකුසලය, මගේ මේ ධර්මය අන් අය නොදනිත්වා, අන් අය නොදකිත්වා කියලා හිතන්න හඟවන්න වෙනවා. මේක හරියට මොකද්ද? පොලිය වැඩෙනවා වගේ. ඊට පස්සේ පොලිය වැඩුණාම බැනුම් අහන්න වෙනවා. මුදල් ගෙවන්න තුනහම බැනුම් අහන්න වෙනවා වගේ සද්බ්‍රහ්මචාරින් වහන්සේලා හෝ වටපිටාවේ ඉන්න අය හෝ, අහවල් පුද්ගලයා මෙහෙමයි, අහවල් ස්ත්‍රිය මෙහෙමයි, අහවල් පුරුෂයා මෙහෙමයි, අහවල් කෙනා මෙහෙමයි කියලා බයිනවා, නින්දා කරනවා, අපහාස කරනවා. ඒ තමයි ණයට ගත්ත කෙනාට පොලිය වැඩුනහම බැනුම් අහන්න වෙනවා වගේ බැනුම් අහන්න වෙනවා. ඊට පස්සේ බැනුම් අහලත් නතර වෙන්නේ නැහැ, යන තැන පස්සෙන් ගිහිල්ලා ණය ඉල්ලනවා වගේ ඒ පුරුෂයා හෝ ඒ පුද්ගලයා හෝ ඒ ස්වාමීන් වහන්සේ හෝ යම් දහමක් මෙනෙහි කරන්ට කියලා ආරණ්‍යයකට වේවා, ඉස්ගේකට වේවා, ගහක් මුලකට හෝ වේවා ගියොත් අර දුෂ්චරිතයම්, අර ජීවිතයේ සිහිය නුවණ නැතුව කටයුතු කළ දේවල්ම පුන පුනා සිහි වෙනවා. පුන පුනා මනස අවරාගෙන සිටිනවා. අර ණයගත්තු පුරුෂයා අනුව ලුහු බඳිනවා වගේ මේ විතර්ක ඒ පුරුෂයා ඒ පුද්ගලයා අනුව ලුහු බඳිනවා. එතින්නුත් නතර වෙන්නේ නැහැ. ඊට පස්සේ නඩු දාලා හිරේ විලංගුවේ බන්ධනයන්ට වැටෙන්න වෙනවා වගේ ඒ අකුසල විතර්ක හේතුයෙන් සතර අපායට, විශේෂයෙන්ම තිරිසං ආත්ම භාවයට හා අවීචයට ආදී නිරයට පත් වෙනවා කියලා පෙන්වනවා. මහණෙනි නිවනට යන්න නොදී සත්‍යයන්ට තියෙන එකම බන්ධනය තමයි තිරිසං ආත්මයක හෝ අවිචාදී අපායක ඉපදීම කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඉතින් පින්වතුනි මෙතන මම මේ ටික මතක් කළේ මේ දීර්ඝ සංසාරෙදී ගොඩාක් කල් අපි ණයටගත් පුද්ගලයෙක්ගේ ජීවිත රටාව වගේ ණයටගත් පුද්ගලයෙක් ණය හේතුයෙන් නිර්ධන පුද්ගලයෙක් ණයට අරගෙන ඒ හේතුයෙන් දුක් විඳිනවා වගේ ඒ හේතුයෙන් බන්ධනයන්ටපත් වෙනවා වගේ මේ දීර්ඝ සංසාරේ ගොඩාක් කල් අපි හැම කෙනෙක්ම ආවා මේ ණයට අරගෙන. තාම අපේ ජීවිතයේ දිලිඳුකම සම්පූර්ණ තුරන් වෙලා නැහැ. තාම අනුන්ගෙන් ණයට ගන්න බව අපේ ජීවිතින් සහ මුලින්ම නැති වෙලා නැහැ. ඒ හේතුවෙන් නින්දා අපහාස අහන්ත බන්ධනයන්ටපත් වෙන්න තියෙන බව තාම අපේ ජීවිතේ නැති වෙලා නැහැ. ඒ හිඳ හැම කෙනෙක්ම බොහොම ශ්‍රද්ධාවෙන් මේ දාන ආදී කුසල ධර්ම සිද්ධ කරමින් එපමණකින් විතරක් නෙවෙයි සීල් සමාදන් වෙලා මේ සද්ධර්මය අවබෝධ කරගන්නත් අපි උත්සාහවත් වෙන්න ඕනේ. කොහොමද අපි ශ්‍රද්ධාව මේ ධර්මය අවබෝධ කරගන්නේ? විශේෂයෙන්ම අපි එහෙනම් ඉස්සෙල්ලාම කරන්නට ඕනේ බන්ධනයන්ට පත් වෙන බව මිදෙන්න බෑ අපිට. නඩු දාලා බන්ධනයන්ට පත් කරන බව මිදෙන්න බෑ අපිට. එයා අපිව පස්සෙන් පන්න ණය ඉල්ලන මට්ටමේ තියෙනවා නම් පස්සෙන් පන්න ණය ඉල්ලන මට්ටමේ ණය ඉල්ලගෙන පස්සෙන් එනවා කියන එක වළක්වන්න බෑ. දැනට බැනුම් අහනවා කියන මට්ටමේ පවතින ණය නොදීම නිසා බැනුම් අහනවා කියන එක නතර වෙන්නේ නැහැ. පොලිය වැඩි වැඩි එනවනම් පොලිය වැඩිනවා කියන එක නතර කරන්න අමාරුයි. ණයට ගන්නවා නම් ණයට නොගෙන ඉන්න අමාරුයි අපි නිර්ධන නම්. ඒ හින්දා අපි ධනය හොයාගන්න උත්සාහවත් වෙන්න ඕනේ. ලෝකෙ තුල අපි දේපොළ වස්තු ආහාර ගබාන ඉඩකඩම් කියලා ධනය හොයන්න ගොඩාක් උත්සාහවත් වෙනවා. නමුත් මේ බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා නිර්ධන වෙන්න පනෝපු තැනින් ධනය හිව්වේ නැති හින්දා සසර කොච්චර කල් නම් මේ වගේ අපි ධනය හොයලා තියලා ලෝකයා පෙන්වන ධනය හොයලා තියලා අතහැරලා නැද්ද? අදත් ධනය හොයන්න වෙන බවින් අපි මිදිලා නැහනේ. අද දවසේදීත් අපි ධනය හොයනවා. සමහරට රැ නැහැ, දවල් නැහැ, මහන්සිලා ඇයි ඒ? නිර්ධනකමට අපි බයයි. නිර්ධනකම දුප්පත්කම තිබුණොත් අපිට අනුන්ගේ ණයට ගන්න වෙනවාමයි ජීවිතේ ජීවත් කරන්න, දරුමල්ලන්ට උගන්වන්න, කන්න බොන්න දෙන්න මේ කටයුතු වලට ණයට ගන්න වෙනවා. එහෙම වුණොත් ඒව පුලි නිකම් දෙන්නේ නැහැ මිනිස්සු. අපිට ණයට යම් කිසි පුලියක් බලාපොරොත්තුෙන් තමයි ණයට දෙන්නේ. ඉතින් එහෙම වුණොත් මේ බන්ධනය කියන තැනින්ම මිදිලා නැහැ අපි. ඉතින් අපි ලෝකේ බාහිර භෞතික ධනය හොයන්න කොච්චර මහන්සි වුණත් බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා පෙන්වපු විදිහේ තැනකින් නිර්ධන බව දුරු කරලා ධනවතෙක් වෙන්න උත්සාහවත් නොවුණු නිසා තාම අපිට බැරි වෙලා නිර්ධන කමෙන් මිදෙන්න. අපි මෙලොව නිර්ධන කමෙනුත් පරලොව නිර්ධන කමෙනුත් දෙකෙන්ම යුක්තයි. ඒ කියන්නේ අද දවසේදී ඔගොල්ලෝ රෑ දවල් දෙකේ නැතුව මහන්සි වෙලා ධනයක් හෙව්වා කියලා කියන්න ඔගොල්ලන්ට අවුරුදු 50ක් 60ක් ඕනනම් පුළුවන් බැනුම් අහන්න නැතුව පස්සෙන් එන්න නැතුව පුලිය තනුංගෙන් ගන්න නැති තත්වෙට ඉන්න. නමුත් ඉතකින් මේ මෙතනින් නිර්ධන වුණා කියලා නතර වුණේ නැහැ. මේ ලෞකික නිර්ධන භව සඳහාම උත්සාහවත් වෙනකොට සත්පුරුෂ බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා නිර්ධන භව පින්නපු තැන අපිට අතහැරෙනවා, ප්‍රමාද වෙනවා. ඒ හේතුවෙන්ම අකුසල කර්ම සමාදානයෙන් අපි සසර උපදී. ඒ උපදින තැන්වලදී ආයෙත් අපිට නිර්ධන භව ලැබෙනවා. ආයෙත් මේ වගේ ධනිය හොයන්න වෙයි. නමුත් අපි එක ජීවිතයක හරි මහන්සි ගන්නවා නම් බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා ධනවත් වෙන්න පින්නුතෙනින් අපි ධනවත් වෙන්න ඕනේ කියලා එහෙම හිතාගත්තොත් මේ ණයකාර භවෙ මිදින්නේ මේ ජීවිතේ විතරක් නෙමෙයි අනන්ත ජාති සංසාරෙන්න. අද අපි ධනවත් වෙන්න හදන පරයය තුලින් අපිට ධනවත් වෙන්න පුළුවන්කම තියෙන්නේ වැඩිම වුණොත් අවුරුදු 100ක් ජීවත් වෙනවා කියනවනම් මාස 1200ක් තරම් කෙටි කාලයක් තමයි අපිට ණය නැතුව ඉන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒකද ඒ අතරතුර අපි හොයන ධනය හොරුන්ගෙන් හරි සතුරන්ගෙන් හරි අප්‍රිය දායාදකරුවන්ගෙන් හරි ගින්නෙන් හරි සුළඟෙන් හරි ජලයෙන් හරි විනාශ වුණොත් මේ ජීවිතය පුලදීම ආයෙත් අපිට ණයට ගන්න වෙයි. ඒ නිසා ණයට අරගෙන ණය හේතුයෙන් දුක් විඳින ලෝකෙ දිහා බලලා මේ තරම් දීර්ඝ කාලයක සංසාරෙදී මේ ණයට ගන්න ප්‍රතිපදාව ආවා, තාම ණය බේර ගන්න බැරි වුණා, තාම ධනවත් වෙන්න බැරි වුණා කියන එක අපි දකින්න ඕනේ. අපි අද ලෝකෙ තුල නිර්ධන වෙන්න හදන ධනය නැත් මේ ධනය ධනවතෙක් වෙන්න හදන මේ පරියායෙන් මේ ක්‍රමයෙන් කවදාවත් ධනවතෙක් වෙන්නේ නැහැ. නිර්ධනකම ධනෙ නැතිකම අපේ ජීවිතය දාලා යන්නේ නැහැ කියන තැන මේ පින්තුන් නෝනින් දකින්න ඕනේ. නෝනින් බලන්න ඕනේ. ඒකට අපිට කදිම සාක්ෂියක් දවසක් බුදුරජාණන් වහන්සේ පාරේ යන උත්තරා කඩිගුලක් දැකලා කියනවා තිනාපාල කරනවා. ඒ අවස්ථාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ ආනෝ භාග්‍යතුන් වහන්සේගෙන් භාග්‍යතුන් වහන්සේ සිනහ පහළ කොට වදාරන්ට හේතුව මොකද්ද? ආනන්ද මේ කඩි රැළ ඔබට පේනවද? එහෙමයි භාග්‍යතුන් වහන්සේ. ආනන්ද මේ කඩි රැළේ චක්‍රවර්ති රජ නොවුණු එකම කඩියක්වත් නැහැ කියලා පෙන්නනවා. එතකොට කඩි එහෙමනම් මිනිස්සු වෙච්ච අපි ගැන කවර කතාවද? මුළු ලෝකේටම අධිපති වෙච්ච චක්‍රවර්ති රජගොල්ලෝ වෙලා ඇති පින්වතුනි. අපි එදා අපිට මේ නිර්ධන බවක් ධනෙ ඇති බවක් තිබුණා නම් ඒක ස්ථීර එකක් වුණා නම් අද රෑ දවල් දෙකේ මහන්සි වෙලා ධනෙ හොයන්ට වේද අපිට? අද අපේ ජීවිතය තුල නිර්ධන බව මේ ධනෙ නැති බව පවතීද? මෙන්න මේ වගේ කාරණා වලින් දකින්න අපි අද ජීවිතයේ මේ කරන පැවැත්ම ඒකාන්තයෙන් සියලුම ආකාරයෙන් ණයට ගන්න ප්‍රතිපදාව අතරින්ට පුළුවන් එකක් නෙමෙයි. එහෙම හිතලා බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා මේ ණයෙන් නිදහස් වෙන මඟ පෙන්වුවේ කොහොමද කියලා අපි ටිකක් නුවණින් සිහි කරලා එක පාටම බැරි වුණත් ටික ටික හරි ධනවතෙක් වෙන්න උත්සාහවත් වෙන්න ඕනේ. ධනවතෙක් වෙන්න උත්සාහවත් වෙන්න ඕනේ. බුද්ධ ආදී සත්පුරුෂ උත්තමයන් වහන්සේලා ලෝකයා ධනයයි කියන දෙයට ධනයක් කිව්වේ නැහැ. ඒක අපිට හොඳ නිදර්ශනක්. එදා බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා 20000ක් එක්ක කිඹුල්වත් නුවරට ඉස්සෙල්ලාම වැඩිය දවසේ උඩු මහන්තලේ ඉඳලා යශෝදරා දේවිය රාහුල පොඩි තමන්ගේ පුතුණුවන්ට පෙන්නනවා, අන්න පුතේ අර පාරේ භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන සිංහෙක් වගේ ඉදිරියෙන් එන්නේ ඒ ඔයාගේ පුතා මේ පියා. ඒ පියා සතු සතර මහා නිදානයක් තියෙනවා, පුතේ ගිහිල්ලා නිදාන ඉල්ල ගන්න, ධනෙ ඉල්ල ගන්න, දායාද ඉල්ල ගන්න කියලා. දැස මේ රාහුල පොඩි කුමාරයා මොකද කරන්නේ? ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගේ අතේ සුළඟිල්ල ඉල්ලලා ස්වාමීනි මගේ මට ධනෙ දෙන්න කිව්වා. දැස බුදුරජාන් වහන්සේ මොකද කරන්නේ? සරියුත් හාමුදුරන්ට කතා කරලා සාරිපුත්ත මේ රාහුල ධනෙ ඉල්ලනවා, මම ඕගලන්ට යම් ධනයක් දීලා තිනුනනම් ඒ ධනය මෙන්න මෙයාට දෙන්න කියලා කිව්වා. කියලා මොකද කිව්වේ? පැවිදි කෙරුවා. ආර්යයන් වහන්සේලා කවදාවත් දැක්කේ නැහැ ජරා මරණ දුක ඇති කරවන, ජරා මරණ දුක අනුව පමුණුවන ලෝකේ දේවල් ධනේ හැටියට. ඒව හොයන්න එපා කියන එක නෙමෙයි මම කියන්නේ. ජීවිතය ජීවත් කරන යම් ධනයක් හොයාගන්න. නමුත් අපේ හිතේ කුණක තියෙන්න ඕනේ නුවණක් තියෙන බෞද්ධ වෙච්ච අපිට, බෞද්ධ වෙච්ච අපිට නුවණක් තියෙන්න ඕනේ ධනය කියලා කියන්නේ මෙන්න මේක නෙමෙයි. මේ ලෝකයා ධනයයි කියලා යමක් කියයි නම් ඒක නෙමෙයි ධනය කියන එකට. ඒක අපි දකින්න කොහොමද? පරියායෙන්. අර චක්‍රවර්ති රජ වෙලා හිටියත් අද අපි ධනේ නැති තැන. අදත් අපි ඒ වගේ මට්ටමට આવත් හෙට දවසේදී ආයෙත් ඉඳී ධනේ නැති තැනක. ඒ නිසා බුද්ධ ආදී උතුමන් වහන්සේලා ධනවත් වෙන්න පින්නුව තැනින් ධනේ ඇති කරගන්නට උත්සාහවත් වෙන්න ඕනේ. මොකද්ද බුදුරජාණන් වහන්සේලා පෙන්වුවේ? සත්පුරුෂය නිර්ධනකම හැටියට පෙන්වුවේ මොකද්ද? ශ්‍රද්ධාව යම් කිසි කෙනෙකුගේ නැත්තම් මේක ලෝකේ නිර්ධනකම. ලැජ්ජාව නැත්තම්, බය නැත්තම්, සිහිය නැත්තම්, ප්‍රඥාව නැත්තම් මෙන්න මේ ටික ලෝකේ මොකද්ද? නිර්ධනකමක්. එහෙනම් නිර්ධනකම තිබුණොත් අනිවාර්යෙන් ණයට ගන්න වෙනවනේ. මේ ඉතුරු ටික නතර කරන්න බෑ. ඒ වගේ අපි ධනවතෙක් වුණොත්මයි ණයට ගන්න පුළුවන් බව, ණයට නොගෙන ඉන්න පුළුවන් වෙන්නේ. ණයට නොගත්තුත්මයි පොලිය වැඩෙන්නේ නැත්තේ. එහෙම වුණොත්මයි බැනුම් අහන්න වෙන්නේ නැත්තේ. එහෙම වුණොත්මයි ණය ඉල්ලගෙන පිටිපස්සෙන් අපේ එන්නේ නැත්තේ. එහෙම වුණොත්මයි බන්ධනයන්ට අවු වෙන්නේ නැත්තේ. අපි මිදෙනවා. බැඳෙන්නේ නැහැ බන්ධනයට අවු වෙන්නේ නැහැ මිදෙනවා. කොම් කුමකින්ද මිදෙන්නේ? ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසයන්ගෙන් සතර අපාය මේ සියලු දුක් වලින් මිදෙන්න පුළුවන්. අපි පොඩ්ඩක් බලමු කොහොමද අපි ධනවතෙක් වෙන්නේ? කොහොමද අපි ධනෙ උපදවා ගන්න හදන්න ඕනේ? මොන විදියටද අපි ධනෙ උපදවා ගන්න කර්මාන්තයක් කරන්නේ කියලා අපි ටිකක් හිතලා බලමු, කල්පනා කරලා බලමු. සද්ධාව කියන එක ධනයක් ලෝකෙට. කොහොමද අපි සද්ධාව කියන එක ඇති කරගන්නේ? විශේෂයෙන්ම මෙතනදී ශ්‍රද්ධාව කියනකොට පින්වත්නි, ශ්‍රද්ධාව කොටස් දෙකකට කියනවා. ආකාරවති ශ්‍රද්ධාව කියලා තියෙනවා, අමූලික ශ්‍රද්ධාව කියලා තියෙනවා. අමූලික ශ්‍රද්ධාව කියලා කියන්නේ උඩින් සාමාන්‍ය පෙනුමෙන් චින්තන මනසිකාර මාත්‍රයකින් ඇති කරගෙන ශ්‍රද්ධාව. ආකාරවති ශ්‍රද්ධාව කියලා කියන්නේ බොහොම හොඳට නුවණින් සලකලා බලලා කරුණු කාරණා දැනගෙන ඇති කරගන්න ශ්‍රද්ධාවට. ඔබද කියනවා සම්ප්‍රසාදන ලක්කන ශ්‍රද්ධාව සහ සංඋපක්ඛන්දන ලක්කන ශ්‍රද්ධාව කියලා තව නම් දෙකක් කියනවා. එතකොට තව පැත්තෙන් තවත් නම් දෙකක් උකට කියනවා, ආගම් ශ්‍රද්ධාව සහ අධිකම ශ්‍රද්ධාව කියලා. ආගම් ශ්‍රද්ධාව කියලා කියන්නේ අපිට ආගමක් උරුම වෙච්ච නිසා ඇති කරගන්න ශ්‍රද්ධාව. අපි කියමු අපේ අම්මලා අප්පච්චිලා නෑදෑයෝ බෞද්ධ නිසා අපි මේ බුදුහාමුදුරු බුදු පින්තූරේ දකිනකොට බොහොම ශ්‍රද්ධාවක් ඇති කරගන්නවා. නමුත් කරුණු කාරණා වශයෙන් වැටහීමක් නැහැ, දන්නේ නැහැ, අපි ශ්‍රද්ධාවක් ඇති කරගන්නවා. අපිත් කියනවා අරහං සම්මා සම්බුද්ධයි විජ්ජාචරණ සම්පන්නංගේ යුක්ත සුගතයි කියලා වචනත් අපි කියනවා. බොහොම වටිනා ශ්‍රද්ධාවක් අපිට තියෙනවා. නමුත් මේ ශ්‍රද්ධාව ආගම් ශ්‍රද්ධාව. ඇයි බැරි වෙලා අපි වෙනත් ආගමක දෙමව්පියෝගාව උපන්න නම් ඒ ආගම අදහන ශාස්ත්‍රවරය කරගෙන ඉන්න දෙමව්පියෝ ඒ ශාස්ත්‍රවරය ගැන ಗುಣ කියනකොට ওই විදිහටමයි අපිත් ඒක අදහන්නේ. ඒ හින්දා මෙතනදී අපි දැනගන්නට ඕනේ ಗುಣ දැන පැහැදීමෙන් යුක්ත වෙන්නට. ධර්මයේ ಗುಣ දැන පැහැදීමෙන් යුක්ත වෙන්නට ඕනේ කියන තැනින්ම ධනවත් වෙන්නට ඕනේ. අන්න ඒ ධනය තමයි ස්ථාවර වූ ධනයක්. නොනැසෙන ධනයක්, විනාශ නොවන ධනයක්, වෙනස් නොවන ධනයක් හැටියට පෙන්වන්නේ. එහෙනම් ඒ ධනය ශ්‍රද්ධාව ධනයක්, ශ්‍රද්ධා ධනයක්, හිරි ධනයක්, ඔතප්පේ ධනයක්. සද්ධා ධනං, හිරි ධනං, ඔතප්පේ ධන, ත්‍යාග ධන, සුත ධන, ප්‍රඥා ධන කියලා තව ධන හතකුත් වෙනවා. සත්හාරිය ධනය කියලා තව පරියායකින් ක්‍රමයකින්. එතකොට එහෙනම් අපි මෙතෙන්දී ඇති කරගන්න ඕනේ ධනය මොකද්ද? සම් උපක්ඛන්දන ලක්කන ශ්‍රද්ධාව, ආකාරවති ශ්‍රද්ධාව, කරුණු නුවණින් විමසලා බලල ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි ධර්මයේ ඉගෙනගෙන ධර්මයේ සම්මර්ෂණය කරනකොට අනේ මේ කාරණාව මොනතරම් ඇත්තද කියලා අපිට අපේ ජීවිතෙන් පෙනෙන මට්ටමට එනවනම් අන්න ඒ මට්ටමේදී ඇති වෙන ශ්‍රද්ධාවක් තියෙනවනම් අන්න ඒක තමයි අධිකම ශ්‍රද්ධාව කියන්නේ. ධර්මයේ දැකීමෙන් එන ශ්‍රද්ධාව අපි ඇති කරගන්න ඕනේ. ඊට බැහැර ඊට කලින් ආගම ශ්‍රද්ධාව එපා කියනවා නෙමෙයි, හොඳ නෑ කියනවා නෙමෙයි, නරකයි කියනවා නෙමෙයි. ඒ ශ්‍රද්ධාවත් අයිති, ඒ ශ්‍රද්ධාව ඕනේ. ඒ ශ්‍රද්ධාවෙන් සාසනයට ආපු අපි ඒ ශ්‍රද්ධාව ස්ථීර ශ්‍රද්ධාවක් බවට පත් කරගන්න උත්සාහවත් වෙන්නට ඕනේ. අන්න එතෙන්ට එනකොට තමයි ඔන්න ටිකක් ධනවතෙක් වෙනවා. අපි පස්සේ බලමු කොහොමද එහෙම කරන්න කියන එක. ඊට පස්සේ ලැජ්ජා බය කියන කාරණා දෙක. මෙතනදී ලැජ්ජාව කියනක අජ්ජත් ආරම්මණයක්, බය කියනක බහිද්ද ආරම්මණයක් හැටියට ධර්මයේ පෙන්නනවා. අකුසල ධර්මයන් කෙරෙහි ලැජ්ජාව කියන එක තියෙන්නට ඕනේ අපිට. පිරිසක් මැද ඉන්නකොට අපි දැන් නරක දෙයක් කියන්න ලැජ්ජයි. මේ ලැජ්ජාව කුසලයක්. නරක දෙයක් කියන්න අපි බයයි. ඒ බය කුසලයක්. බය කියන එක සාමාන්‍යයෙන් අකුසල පක්ෂයේ වැටෙන දෙයක්. නමුත් මෙතෙන්දී වැරද්දට ඇති බය, අකුසලයට ඇති බය ගත්තාම කුසලයක්. කෙනෙක් ගාව, අපි ගාව, ඕනම පිරිසක් මැද්දේ බය නැතුව කතා කරන ඕන වචනයක් කතා කරන ගතියක් කියනවනම් සමහර විටක නුවණ නැති වුණත් අපි හිතන්නේ ඒ අපේ දක්ෂකම, පණ්ඩිතකම, වික්තකම කියලා. නෑ, දකින්න ලැජ්ජා නැතිකම, කුසල නැතිකම, දකින්න නිර්ධනකම අපේ කියලා. යම් සමාජයකට ගිහිල්ලා පිරිගත් පිරිසක් මැද්දට ගිහිල්ලා යමක් අසභ්‍ය නම්, අසභ්‍ය කියන්නේ සභාවකට සුදුසු නැත්තම්, සභාවක පිරිසක් මැද සුදුසු නැති දෙයක් කියන්න කරන්න අපි ලැජ්ජ වෙනවා නම් දකින්න තමන්ට යම් මට්ටමක ධනයක් තියෙනවා. ඒක හිතලා හිතලා හෝ ඇති කරගන්නට ඕනේ. යම් කිසි වැරද්දක් කරනකොට බයක් හෝ තියෙනවා නම්, බයක් හෝ ඇති වෙනවා නම් දැනගන්න මේක තමන්ගේ යම් මට්ටමක ධනයක්. එහෙම බයක් නැතිනම්, බය ගතියක් දැනෙන්නේ නැත්තම් ඔහේ කියන්න පුළුවන්, ඔහේ කරන්න පුළුවන්, කිසි බයක් දැනෙන්නේ නැහැ. ඒක චණ්ඩිකමක් හෝ පඬිතකමක් හෝ අපේ ජීවණයක් හෝ උසස්කමක් නෙමෙයි. ඒක පිරිහීමක්, නිර්දනකමක් හැටියට දකින්න ඕනේ. බය කියනකොට ලෝකේ බය ක්‍රම හතරක් පෙන්නනවා. අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩානුවාද බය, දුක්ගති බය කියලා බය හතරක් තියෙනවා. ඒකෙදි වැරද්දක් කරන්න හදනකොට තමන්ව සිහි කරලා බය උපදවා ගන්න කියනවා. පරානුවාද බය කියලා කියන්නේ අනිත් අය මට ගහයි බනේ, නින්දා කරයි කියලා වැරද්ද නොකර ඉන්නවා. ඒ පරානුවාද බය නිසා වැරදි නොකර ඉන්නවා. දණ්ඩානුවාද භය කියලා කියන්නේ මේ වැරද්ද කළාම පොලිසිය යන්න වෙයි, හිරේ යන්න වෙයි කියලා, හිරේ විලංගුවේ වැටෙන්න වෙයි කියලා, දඬුවම් විඳින්න වෙයි කියලා බය නොකර ඉන්නවා, වැරදි නොකර ඉන්නවා. දුක්ගති භය කියලා කියන්නේ සතර අපායට යන්න වෙයි, දුගතියකට යන්න වෙයි කියලා බයෙන් අකුසල නොකර ඉන්නවා. මුලින්ම අත්තානුවාද භය කියලා තමාගේ හිතෙන් තමාට උපවාද කරයි, මගේ හිත හදාගන්න බැරි වෙයි මේ වැරද්ද කළොත් කියලා තමන්ගේ හිත තමන්ට චෝදනා කරයි කියන අදහසෙන් බයෙන් කෙනෙක් නතර වෙනවා. මෙන්න මේ බය අකුසලයකට බය, එහෙම නැත්තම් සත්තු මරන්න හෝ හොරකම් කරන්න හෝ කාම වර්ධව හැසිරෙන්න හෝ බොරු කියන්න හෝ කේලම් කියන්න පරස වචන කියන්න දැඩි ලෝභයට තරහවට මිත්‍යා දෘෂ්ටිය කියන මේ දස අකුසල ටික එකතු කළාම ත්‍රිවිධ දුෂ්චර්යය කියලා කියනවා. මෙන්න මේ ටිකට බය නැත්තම්, බය ඇති වෙන්නේ නැත්තම් ඔන්න ඔය බය හතර සිහි කරලා තමාම තමාට චෝදනා කරයි, අනුන් තමාට චෝදනා කරයි, දඬුවම් විඳින්නේ, සතර අපාය දුක් විඳින්නේ කියන මේ කාරණා හතර සිහි කරලා කෙනෙකුට බයෙන් වැළකෙන්න පුළුවන් නම්, මේ වැරද්දෙන් වැළකෙන්න පුළුවන් නම් දැනගන්න ටිකක් හරි ධනයක් තියෙනවා. ධනෙ නැති කෙනාට එහෙම වැළකින්න බෑ, එහෙම සිහි කරන්නත් බෑ, සිහි කෙරුවොත් වැළකින්නේ නෑ. යනවා. දකින්ද ඔන්න ධනෙ ටිකක් තියෙනවා. ඊට පස්සේ සිහිය නිතරම තමන්ට සතිපච්චුපටිතාවෝති. සිහිය එළඹ සිටිනවා නම්, සිහිය ඇති කරගන්න උත්සාහවත් වෙනවා නම්, තාපතිකත අපි සතර සතිපට්ඨානේ වඩන්න ටික ටික හරි උත්සාහවත් වෙනවා නම් මේ තමයි ධනවත් වෙන්න යා උත්සාහවත් වෙනවා. ඊට ප්‍රඥා, ප්‍රඥාව කියලා කිව්වේ මොකේද? ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණ. මේ පංච උපාදානස්කන්ධය ඇතිවීම නැතිවීම දන්නා නුවණ. මේ පංච උපාදානස්කන්ධය ඇතිවීම නැතිවීම දන්නා නුවණ අඩුයි නම් අපි නිර්ධනයි, ධනෙ අඩුයි. යම් කිසි කෙනෙක් මේ පංච උපාදානස්කන්ධය උදේවැය දක්නා නුවණද ටික 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 ඇති කරගන්න උත්සාහවත් වෙනවා නම් මෙන්න මෙයා ධනවත් වෙන්න උත්සාහවත් වෙනවා. යම් කිසි කෙනෙකුට බොහෝම හොඳට ධර්මයේ ගුණ දෙන පැහැදීමෙන් යුක්ත වෙන තන ශ්‍රද්ධාවක් තියෙනවා නම් වැරදෙහි තියුණු ලැජ්ජා බය එළඹ සිටිනවා නම්, බොහොම හොඳ සිහියේ එළඹ සිටීමකුත් තියෙනවා නම්, මේ ස්කන්ධියත් මොනවට විදිත නම් දකිනවා නම් මෙන්න මෙයාගේ ජීවිතය බොහොම ධනවතෙක්. මේ අවුරුදු 50ට 60ට නෙමෙයි, සසර හැමදාම ධනවතෙක්. කිසිම දවසක මෙයා මේ ධනයෙන් පිරෙන්නේ නැහැ. මේ ධනය, මේ ලෝකෙ එකතු කරපු ධනය අවුරුදු 50කට 60කට විතර ආයෙත් නිර්ධන වෙනවා වගේ තැනකින් අනිත්‍ය වෙන ධනයක් නෙමෙයි. ලෝකේ ධනයේ රජවරු හෝ හොරු හෝ සතුරු හෝ ගින්නෙන් දියෙන් විනාශ වෙන්න පුළුවන් වුණාට මේ ධනය කිසිම දෙයකින් විනාශ වෙන්නේ නැහැ. කිසිම කෙනෙකුට ගන්න බෑ. තමන් අනුවම පවතිනවා. මෙන්න මෙතනින් යම් කිසි කෙනෙක් ධනවත් නම් එයාට ණයට ගන්න වෙන්නේ නැහැ. එයාගේ ඉබේමයි ධනවත්කම නිසා ඉබේමයි කාය දුක්චර්ත, වාග් දුක්චර්ත, මනෝ දුක්චර්ත කියන සියලු දුක්චර්ත නතර වෙන්නේ. එහෙම කෙනාට පුලි වැඩෙන්නේ අනිත් අය ධන නොගනීවා කියලා ප්‍රණිතියක්, ප්‍රාර්ථනාවක්, හැඟවීමක් අවශ්‍ය වෙන්නේ. එබඳු කෙනාට නුවණැති සද්ග්‍රහ්මචාරින් වහන්සේලා චෝදනා කරන්නේ, බයින්නේ, නින්දා පාත කරන්නේ, අහවල් මිනිස්සය මෙහෙමයි, අහවල් ස්ත්‍රිය මෙහෙමයි, අහවල් කෙනා මෙහෙමයි කියලා බයින්නේ. එබඳු කෙනාගේ පිටිපස්සෙන් අය ඉල්ලගෙන ඉන්නේ දහමක් මෙනෙහි කරන්න කියලාත්, ආරණ්‍යයකට, සේනාසනයකට, උක්ෂ මූලයකට ගියත් එයාගේ පිටිපස්සෙන් අකුසල විතර්ක ලුහු බඳින්නේ නැහැ. එයාව පිලාගෙන අකුසල විතර්ක එන්නේ නැහැ. මොකද හොඳට ප්‍රඥාව උරු කරලා සද්ධාව හුරු කරලා ජීවිතය හුරු කරනවා. මෙතනින් හික්මෙමි හික්මෙවි ඉන්නේ ජීවිතේ. එහෙම ඉන්න කෙනාට එක තැනක ඉඳගත්ta කියලා පස්සෙන් පන්නගෙන ඉන්න හොරු නෑ. නයි කාර්යය නෑ. එහෙම කෙනා කවදාවත් බන්ධනකටපත් වෙන්නේ නෑ. සතර අපායට, තිරිසන් ආත්මයකට, අවීචයකට ආදී දුකට වැටෙනවා කියලා කවදාවත් වෙන්නේ නෑ. එයා ජීවත් වෙද්දිම නයි නැතුව ඉන්න කෙනෙක් මරණයෙන් පස්සේ කොහොමද එයා බැඳෙන්නේ? මරණයෙන් පස්සේ කොහොමද බන්ධනයකටපත් වෙන්නේ? ජීවත් වෙද්දි බොහොම සැහැල්ලු මනසකින් ජීවත් වෙච්ච කෙනෙක් වෙනකොට. ඒ නිසා මේ පින්වත් හැමදෙනාම එකපාර්ත්වම බැිනා ටික ටික හරි අනුක්‍රමයෙන් හරි උත්සාහවත් වෙන්න ණය නැති ජීවිතයක් හදාගන්න, දන ධාන්‍යයෙන් ආඩ්‍ය වෙච්ච ජීවිතයක් හදාගන්න, ජීවිතයට රැකවරණයක් හදාගන්න උත්සාහවත් වෙන්න. අනන්ත ජාති සංසාරේ ලෝකය ධනවත් වෙන්න පින්නපුතෙනින් අපි උත්සාහවත් වුණා. ඒත් අපේ ජීවිතවල නිර්ධනකමයින් කරගන්න බැරි වුණා. තාමත් අද දවසේදීත් අපිට ධනෙ හොයන්න ගලා මේ බවද සිහි කරලා, මේ ආදීනවද සිහි කරලා බුද්ධ ආදී උත්තම වහන්සේලා ප්‍රශංසා කළ පින්නපු සත්‍හාරිය ධනෙන් ධනවත් වෙන්නට ධනය ඇතිකම හේතුවෙන් ණය නොවී ජීවත් වෙන්නට මේ පින්වත් හැමදෙනාම අදිස්ථාන කරගන්නට ඕනේ. ඒ වගේම කල්පනා කරගන්නට ඕනේ ඒ ධනය රැස් කරන කොට තීනිමානි භික්කවේ පුණ්‍යකිරිය වත්තුනි කියලා පෙන්නනවා. දානමය පුණ්‍යකිරිය වත්තු, සීලමය පුණ්‍යකිරිය වත්තු, භාවනාමය පුණ්‍යකිරිය වත්තු, සද්ධාව, ලැජ්ජා, භය, කුසලයට සිහිය නුවණ තියන අයමයි මේ තුන් කුසල ධර්මයන්ගේ හැසිරෙන්නේ. ඒ අනුව අපේ සද්ධාවන්ත සිල් සමාදන් වෙන්න පැමිණි පිලිසත් සතුට වෙන්නට උනේ බුදුරජාණන් වහන්සේලා කුසල ධර්ම සිද්ධ කිරීමේ. එහෙම නැත්නම් ධනය ධනවත් වෙන්නට ක්‍රමෝපායන් තුනක් වෙන්නලා තියෙනවා. තව පැත්තකින් ගත්තොත් දන් දීමෙන්, සිල් රැකීමෙන්, භාවනා කිරීමෙන් ඒ බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා ධනවතෙක් වෙන්න පින්නපු ක්‍රමය තනුව අපිට කටයුතු කරන්න පුළුවන් වුණා කියලා අද දවසේ සිල් කණ්ඩායම පිමුතුන් සතුට වෙන්නට උනේ. ඒ වගේම දන් දෙන්න ආපු අපේ පින්වතුන් සතුට වෙන්නට ඕනේ. දන් දීලා දීමිනුත් ධනෙ උපදවා ගන්න පුළුවන් ශ්‍රද්ධා, ලැජ්ජා, භය, සිහිය, ප්‍රඥාව කියන ධනෙ උපදවා ගන්න පුළුවන් බව බුද්ධ ආදුත්තමයන් වහන්සේලා පෙන්නවා. ඒ බුද්ධ ආදුත්තමයන් වහන්සේලා ප්‍රශංසා කළ පරිදි න්‍යායකින් දාන ආදී කුසල ධර්ම සිද්ධ කරලා මේ නිර්ධන බව දුරු කළ ධනවත් වෙලා ණයට නොගෙන ඉන්න පුළුවන් ප්‍රතිපදාවකට අපිට එන්න පුළුවන් වුණා කියලා සතුටු වෙන්න ඕනේ. ඒ වගේම සිල්පිරිස තව අදිස්ථාන කරගන්න ඕනේ. හැකි හැම වෙලාවකම අපි දන් දෙන්නත් ඕනේ, භවනා කරන්නත් ඕනේ කියලා දන් දෙන අපේ පින්වත් පිරිස අදිස්ථාන කරගන්න ඕනේ. හැකි හැම වෙලාවකම අපි සිල් ගන්නත් ඕනේ, භවනා කරන්නත් ඕනේ කියලා තමන්ගේ ජීවිතයේ මේ කුසල ධර්ම සිද්ධ කිරීමේ ක්‍රම තුන අනුව යෙදෙනවා නම් ඉබේමයි නිර්ධන කම දුරුලා ධනවත්කම ඇති වෙන්නේ. එහෙම කෙනාට මේ සියලු බන්ධනයන්ගෙන් මිදෙන්න පුළුවන්කම ඇති වෙන්නේ. ඉතින් මේ පින්වත් සියලු දෙනාට නිර්ධනකම දුරු කරලා ධනවත් වෙලා සියලු බන්ධනයන්ගෙන් මිදීම සඳහා මේ දේශනාව හේතුපොනිස් වේවා.